ඊළඟට සමාධි සම්බොජ්ජංගය. සමාධි කියලා කියන්නේ ඒකාග්‍රතා චෛතසිකය. එතකොට ඒකාග්‍රතාවය අපි මුලිනුත් සිහිපත් කළා කුසල් අකුසල් කියන භේදයකින් තොරව යෙදෙන සම්බචිත්ත සාධාරණ චෛතසිකය. එතකොට මූලික වශයෙන් අපි තෝරගන්නට ඕන තමන්ගේ සිතේ ඒකාග්‍රතාවයක් මතුවලා තියෙනවා නම් එකඟ බවක් සංසුන් බවක් තියෙනවා නම් ඒ සංසුන් බව ඇති උනේ කුසල මූලිකවද අකුසල මූලිකව අපි සිහිපත් කළානේ දැන් අර සතෙක් ගොදුරකට පනින්න බලාගෙන ඉන්නකොට ලොකු සංසුන් බවක් ඇති වෙනවා නමුත් ඒ ඒකාග්‍රතාවය අර තෘෂ්ණා මූලිකවයි ගොඩ නැගිලා තියෙන්නේ ක්ලේශය පදනම් කොටගෙන අකුසල මූලිකවයි මතුවලා තියෙන. ඒතකොට ඒවා බොජ්ජංග ධර්ම හැටියට ගණන්නේ නැහැ. ඒතකොට අපේ මනසෙත් ඒ වගේ විවිධ කාරණා පදනම් කරගෙන තෘෂ්ණාව මුල් කරගෙන එහෙම නැත්නම් මෝහය පදනම් කොටගෙන යම් ඒකාග්‍රතාවයක් වැඩෙන්න පුළුවන්. ඒ ඒකාග්‍රතාවයේ නොවේ මෙතන කතා කරන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාවය. ඒ කියන්නේ කුසල් සිතෙහි පවතින එකඟ බව. ඒ නිසා මූලිකව අපි වෙන් කරගන්න ඕන ඒකාග්‍රතාවයේ කුසල මූලිකද අකුසල මූලිකද කියලා වෙන් කරගන්න ඕන. ඊළඟට කුසල මූලික ඒකාග්‍රතාවය විමුක්තිය දෙසට යොමු කරමින් විදර්ශනා සම්ප්‍රයුක්තව ගොඩනගන්නට පුළුවන් නම් අන්න ඒ ඒකාග්‍රතාවය තමයි සමාධි සම්බොජ්ජංගයයි කියලා හඳුන්වන්නේ. එතකොට එබඳු සමාධි සම්බොජ්ජංගයක් අපේ මනසේ තියෙනවා නම් තියෙනවා කියලා දැනගන්නවා නැතිනම් නැහැ කියලා දැනගන්නවා. ඊළඟට ඒ සමාධි සම්බොජ්ජංගය අභිනවයෙන් හටගත්තා නම් කවර කරුණු පදනම් කොටගෙනද ඒක හටගත්තේ. එතකොට ඒ සඳහා දක්වනවා සමත නිමිත්ත සහ චිත්ත සමාධිය පිළිබඳ යෝනිසෝ මනසකාරය. සමත නිමිත්තයි කියලා කියන්නේ දැන් කසින භාවනා ආදිය පුහුණු කරලා තියෙනවා නම් අපි හිතමු ආලෝක කසිනේ කියලා. එතකොට ආලෝක කසිනේ පුහුණු කරලා තියෙන කෙනාට ආලෝක නිමිත්ත මතු කරගන්න පුළුවන්. කසින මණ්ඩලයේ ඉස්සරහා ඉන්න වෙලාවට විතරක් නෙවෙයි අනිත් වෙලාවටත් මනසෙන් ඒ ආලෝක සටහන මතු කරගන්න පුළුවන්. එතකොට ඒක තමයි සමත නිමිත්ත කියලා. එතකොට ඒ තමන් පුහුණු කරගෙන ඉන්නවා නම් යම්කිසි සමත නිමිත්තක් සමාධි නිමිත්තක් ඒ නිමිත්ත පිළිබඳව සිහියෙන් නුවණින් කල්පනා කිරීම චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නට හේතු වෙනවා. ඒ වගේම චිත්ත සමාධිය පිළිබඳව නුවණින් කල්පනා කිරීම. ඒ කියන්නේ සමත නිමිත්තක් පාදක කොටගෙන හෝ වේවා අවශේෂ කුසලයක් පාදක කොටගෙන හෝ වේවා අපේ සිතේ යම්කිසි සංසුන් බවක් කුසල මූලිකව ඇති වුණා නම් ඒ කුසල මූලික ඒකාග්‍රතාවය පිළිබඳව සිහියෙන් නුවණින් ආවර්ජනා කිරීම මෙනෙහි කිරීම නැවත නැවත විමසා බැලීම ඒ සමාධිය තහවුරු වෙන්න ප්‍රබල වෙන්න යලි යලි උපදින්න හේතුවක් වෙනවා. වෙනතුනේ දැන් අපි අයෝනිසෝ මනසිකාරය පවත්නකොට අපිට යම්කිසි කාරණයක් පිළිබඳව ලෝභයක් ඇති වුනහම ඒ ලෝභය ඇති වූ කාරණේ පිළිබඳව සිහිනුවණින් තොරව කල්පනා කරනකොට නැවත නැවත ලෝභය ඇති වෙන්න එහෙම හේතුවක් වෙනවා. ලෝභය ඇතිවීමම ඒ පිළිබඳව අයෝනිසෝ මනසිකාරයම යලි යලිත් ලෝභය ඇතිවීමේ හේතුවක් වෙනවා. අන්න ඒ විදිහට තමයි කුසලයේදී යම් සමාධියක් ඇති වුණා නම් කුසල ඒකාග්‍රතාවයක් ඇති වුණා නම් ඒ ඒකාග්‍රතාවයේ පිළිබඳ සිහිනුවණින් කල්පනා කිරීම විමසා බැලීම යලි යලිත් ඒකාග්‍රතාවයේ ඇති වෙන්නට හේතුවක් වර්ධනය වෙන්නට හේතුවක්. ඒ නිසා තමයි කියන්නේ සමත නිමිත්ත හෝ චිත්ත සමාධිය පිළිබඳව යෝනිසෝ මනසිකාරය අපිට සමාධිය දියුණු කරන්න හේතු වෙනවා. ඊළඟට නිමිත්ත කුසලතාවය. නිමිත්ත කුසලතාවය කියලා කියන්නේ අර විදිහට සමත අරමුණු මනවින් මනසට පුහුණු කරගැනීමේ දක්ෂතාවය. ඒව නැවත නැවත නුවණින් සලකා බැලීමේ දක්ෂතාවය. එතකොට දස කසිට වලින් එකක් හරි දස අසුබ වලින් එකක් හරි දස අනුස්සති වලින් එකක් හරි මේ සමසතරිස් කර්මස්ථාන වලින් කවර හෝ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරන්නට යෝග්‍ය යම් කර්මස්ථානය තමන් පුහුණු කරගෙන ඒ සමත නිමිත්ත නැවත නැවත ආවර්ජනා කිරීමේ දක්ෂතාවය ඒක සමාධිය ඇතිවීමේ ප්‍රධාන හේතුවක් වෙනවා. ඊළඟට ඇතුළත පිටත ඇති පවිත්‍රතාවය. පිටත පවිත්‍රතාවයයි කියලා කියන්නේ බාහිර පිරිසුදු බව. ඇතුළත පවිත්‍රතාවයයි කියලා කියන්නේ රාග, දේශ, මොහාදීන් සිත පිරිසුදුව පවත්වා ගන්නට උත්සාහ කිරීම. ඒ කියන්නේ දැන් අපි නිතරම කතා කරනෝනේ අපේ සිතේ පවතිනවා කෙලෙස් වල අවස්ථා තුනක්, අනුසය, පරිඋත්ථාන, ව්‍යතික්‍රමණ කියලා. එතකොට අනුසය තත්ත්වයේ දුරු වෙන්නේ මාර්ගඥානයෙන්. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඥානයන් වලදී තමයි අනුසය අවස්ථාව ප්‍රහාණය වෙන්නේ. එතකන් අපේ සිත්වල ඒ ලෝභ, ද්වේෂ, මෝහයන්ගේ මූල අවස්ථාව පවතිනවා. හැබැයි පැවතුනාට ඒ කෙලස් ධර්ම අවදි වෙන්නේ නැතුව පවත්වා ගන්නට පුළුවන් නම් තමයි අපේ සිත පිරිසිදු. ලෝභය එහෙම නැත්නම් තණ්හාව නැමැති මූලය අපේ මනසේ තියෙනවා. හැබැයි හැම විටම අපි තණ්හාවට වසඟ වෙලා නෙමෙයි පවතින්නේ. අපේ මනසේ ප්‍රඥාව පවතිනවා, ඒකාග්‍රතාව පවතිනවා. මේ කුසල් ඕන තරම් අපේ සිත්වල ජනිත වෙනවා. ඒ ජනිත වෙන්නේ කොහොමද? අර තණ්හාව නැති අවස්ථාවල. තණ්හාව නැහැ කියන එකෙන් අදහස් කරන්නේ පරිඋත්ථාන ව්‍යතික්‍රමන තත්ත්වයටපත් වෙලා නැහැ. අනුසය මට්ටම තියෙනවා. එතකොට මෙතන ඇතුළත පවිත්‍රතාවයයි කියලා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ, මාන, ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදී මේ 1500ක් පමණ ක්ලේශයන් මනසේ ඇතිවෙන ආකාරය හඳුනාගෙන, මතුවෙන ආකාරය හඳුනාගෙන ඒ ක්ලේශයන් මතුවෙන්නට නොදී සිත පවත්වා ගැනීම තමයි ඇතුළත පවිත්‍රතාවය කියලා කියන්නේ. ඊළඟට ඉන්ද්‍රිය සමතාව. මේක ඉතාමත්ම වැදගත් කාරණයක්. ඉන්ද්‍රිය සමතාවය, මෙතන ඉන්ද්‍රිය කියලා කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. දැන් සමහර අවස්ථාවල අපට සද්ධාව තිබුණා වුණාට ප්‍රඥාව නැතිනම් ඒ සද්ධාවෙන් ඒ පුද්ගලයා බොහොම බොළඳ වෙනවා, මුලා වෙන තැනකට එනවා. ඊළඟට වීර්ය තියෙන වෙලාවට අපිට ඒකට ප්‍රමාණවත් වෙන විදිහට ඒකාග්‍රතාවය නැති වුණොත් එහෙම ඒ වීර්ය නිසා ඒ තැනත්තා බොහොම චංචල, වේගවත්, වික්ෂිප්ත, කලබලකාරී තත්ත්වයකට එන්න පුළුවන් කායිකව සහ මානසිකව. අර පස්සද්ධිය නැති වෙන්න පුළුවන්. සැහැල්ලු බව නැති වෙන්න පුළුවන්. අර වීර්ය අධික වෙනවා. දැන් ආනන්ද හාමුදුරන්ට වෙන්නේ එකනේ. හෙට උදේ ධර්ම සාකච්ඡාව පටන් ගන්නවා. ඒ කියන්නේ පළවෙනි ධර්ම සංගායනාව. ඊට කලින් මම රහත් වෙන්න ඕන. ඊට කලින් රහත් වෙන්න ඕන කියලා දැඩි කායික මානසික උත්සාහය. ඒතකොට මේ උත්සාහය වැඩි වෙනකොට චිත්ත ඒකාග්‍රතාවය පිහිටන්නේ නැහැ. අවශ්‍ය තරමට සංහිඳෙන්නේ නැහැ. ඒතකොට ඉන්ද්‍රිය සමතුලිත නොවුනොත් එතන දැක්ම පහළ වෙන්නේ නැහැ. ඒක ඉතාම වැදගත් කාරණයක්. අපට භාවනා කරන හැම මොහොතකම ඉන්ද්‍රිය සමතාවය පිහිටන් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි උත්සාහ කරන්න ඕනේ ඉන්ද්‍රිය සමතාවය ඇති කරගන්න, ජනිත කරගන්න. ඒකත් එක්ක තමයි අර දැක්ම අපේ මනසෙහි ජනිත වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය සමතාවය කියලා කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඔය චෛතසික ධර්මවල සමතුලිත බව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ බොජ්ජංග ධර්ම වඩනකොට උනා ඒ විදිහට සිත වික්ෂිප්ත වෙන අවස්ථා, වික්ෂිප්ත සිතක් ඇති අවස්ථාවලදී විරිය සම්බොජ්ජංගේ වඩන්න යන්න එපා. ඒ වගේම ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න යන්න එපා. ඒ වගේ අවස්ථාවල යෝග්‍ය වෙන්නේ සමාධි සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, ඒබඳු සම්බොජ්ජංග තමයි ඒ වෙලාවට වැදගත් ප්‍රයෝජන. ඊළඟ සිත කුසීත වෙනකොට, උදාසීන වෙනකොට, තීන මිද්දේ බහුල වෙනකොට සමාධි සම්බොජ්ජංගේ වඩන්න යන්න එපා. පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න යන්න එපා. ඒ වෙලාවට සුදුසු විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගේ, ඒබඳු සම්බොජ්ජංග තමයි ඒ වගේ අවස්ථාවලට සුදුසු. සති සම්බොජ්ජංගේ හැම විටම යෝග්‍යයි. මෙන්න මේ විදිහට අපි ඉන්ද්‍රිය සමතාවය ඇති කරගන්නට වෑයම් කිරීම අවශ්‍යයි. ඊළඟට අර හැම කරුණකදීම කියන කාරණා තුන, ඒ කියන්නේ අසමාහිත පුද්ගලයන් බැහැර කිරීම, ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් නැති පුද්ගලයෝ බැහැර කරන්නට, චිත්ත ඒකාග්‍රතාවය ප්‍රගුණ කරන පුද්ගලයෝ ඇසුරු කරන්න, ඊළඟට චිත්ත සමාධිය ඇති කර ගැනීම පිළිබඳ බලවත් කැමැත්ත, බලවත් ඕනකම අපේ සිතේ ඇති වෙනවා නම් ඔය කියන කාරණා පදනම් කොටගෙන සමාධිය ඇති වෙනවා, සමාධි සම්බොජ්ජංගේ ගොඩනැගෙනවා, ඒවා නැවත නැවත පැවැත්වීම තුළින් වර්ධනය වෙනවා.